ප්‍රධානවැඩ කටයුතු අධිනියයපත්‍රයේ විෂයාංක 2 1 සහ 2 කාරණා කාර්ක සභාව. වරායහා නාමික ගුවන් සේවා අමාත්‍යංශයේ ශීර්ෂාංක 176 සහ 336 අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ශීර්ෂාංක 110 228 235 සහ 200 ශීර්ෂ දක්වා සහ ශීර්ෂ 326 සලකා බැලීම කට් එක ප්‍රොපෝස් කරන්න කවුද? පුරු භාග 9:30 සිට අපර භාග 7 දක්වා කපා හැරීම 37 නායක මණ්ඩලම.
ගරු කතානායකතුමනි, 2023 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්යක සභා අවස්ථාවේදී අද දින 22/12/5 සඳුදා විවාදයට ගන්න අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු ආයතන වලින් අදාළ අංක 171, 76, 336, 110, 228, 235 සහ 326 ධර්ණ වැයශේෂයන්ගේ සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන් හී සියලු පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අද මේ සාකච්ඡා කෙරෙන විෂයන් සම්බන්ධයෙන් මම වරාය නාවික ගුවන් සේවා අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂයේ කාරණා කීපයක් පිළිබඳව කරුණු සඳහන් කරන්න කැමති. විශේෂයෙන්ම වරාය නාවික ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ කාර්යභාරය ගත්තොත් ගරු කතානායකතුමනි, මෙය ඉතාමත් වැදගත් අංශයක්. විශේෂයෙන්ම ලෝකයේ අද වෙනකොට පිළිගැනීම තමයි අපේ ආර්ථික සංවර්ධන වැඩසටහන් වලදී සම්ප්‍රදායික තත්ත්වයන් වලින් ඉක්මවා ගිහිල්ලා මුහුදු ආර්ථිකය නැත්නම් නිල ආර්ථිකයක් පිළිබඳව මුළු ලෝකෙම කතා කරන බ්ලූ එකොනොමි. එතකොට මේ කතා කරන අවස්ථාව වෙනකොට මේ රටේ ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් අපිට තිබෙනවා ඒ සඳහා වූ ඓතිහාසික පදනමක්. ඒ පදනම තමයි ලංකාව දූපතක්. එතකොට මේ දූපත වටාම තිබෙන්නේ මුහුදක්. ඒ මුහුදෙන් අපි ඒ කියන නිල ආර්ථිකය ප්‍රවර්ධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවල ප්‍රධානම අංශ අතර වරාය ඉතාමත් වැදගත් කියන එක පැහැදිලිව කියන්න ඕනේ. මේ අතරින් අපි මේක ආර්ථික මෙවලමක් බවට පත් කර ගැනීම සඳහා අරගෙන තියෙන පියවර සතුටුදායකද කියලා නැවත සලකා බැලිය යුතුයි කියලා මම හිතනවා. ඒත් එක්කම ලෝකයේ අපිට තියෙන වැදගත්කම තමයි මුළු ලෝකයේම නාවික ක්ෂේත්‍රය තුළ කන්ටේනර් ප්‍රවාහනයෙන් 50% අපේ මුහුදු සීමාවේ යන්නේ. ඒ කිව්වේ ඉන්දියානු සාගරයේ හරහා ලෝකයේ ගමනාගමනයේ අතින් නාවික ගමනාගමනයේ අතින් වැඩිම ප්‍රවාහනයක් සිදු වෙනවා. එකක් කන්ටේනර් ප්‍රවාහනයේ 50%, භාණ්ඩ ප්‍රවාහනයේ 33%, බොරතෙල් සහ කන්තෙල් ප්‍රවාහනයේ 75% අපේ මේ සාගර කලාපය තුළ සිදු වෙන්නේ. එහෙමනම් අපි ඉදිරි කාලය තුළ විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය යෝධයන්සේ මේ අපරදිග කලාපය තුළ නැගී සිටින තත්ත්වයක් අපිට පේන්නේ. එහෙමනම් මේ අපරදිග කලාපය තුළ කේන්ද්‍රස්ථානයේ බවට ශ්‍රී ලංකාවේ පිහිටීම හරහා අපිට මොනතරම් සුවිශේෂ තත්ත්වයක් ළඟා කරගන්න පුළුවන්ද? ඉතින් මේකට අපි මූණ දෙන්න ලෑස්තිද කියන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම පැහැදිලිව ගරු වරාය ඇමතුමාට කියන්න ඕනේ, පැහැදිලිවම අපිට ජාතික නාවික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තිබෙනවා. ජාතික නාවික ප්‍රතිපත්තියක් හදන්න කියලා කියන්නේ මේ අභියෝගය අපිට ජය ගන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරි දශකයේ සඳහා සකස් කළොත් අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියන කාරණේ අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, අපි ජාත්‍යන්තර සැපයුම් මධ්‍යස්ථානයක ලෙස ප්‍රවර්ධනය වෙනකොට කොළඹ වරාය අපිට තිබුණා. මීට දශක දෙක තුනකට ඉස්සෙල්ලා වරාය අපි ලෝකයේ වරායන් අතරින් 25 ස්ථානයට ගෙනිච්චා. අපි ඒකේ ගෞරවය පිරිනමන්න ඕනේ දිවංගත ලලිත් අතුලත්මුදිරි මැතිතුමාට. එතුමා තමයි අපේ කොළඹ වරාය ජාත්‍යන්තර වරායන් අතරට එකතු කරන්න මූලික වෙලක් ක්‍රියා කරපු නායකයා. ඒත් එක්කම දකුණු ආසියාවේ අපි ගත්තොත් අපි ප්‍රතිපනායන, ඒ වගේම කන්ටේනර් ප්‍රවාහනේ, කන්ටේනර් හුවමාරුව මේ තත්ත්වය අතින් ඉහළ ස්ථානයකට අපිට එන්න පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙවෙයි, අද අපි කනගාටු වෙන්න ඕනේ දකුණු ආසියාවෙන් ඒ තත්ත්වය අපි අරගෙන තිබුණත් මේ වෙනකොට අපි අපිට කිට්ටුවෙන් තියෙන වරායන් අතර අපිට එන්න බැරි වෙලා තිබෙනවා ඒ සම තත්ත්වයට මොකද හේතුව දැන් සිංගප්පූරුව වගේ තැනක් ගත්තොත් අපිට පස්සේ සංවර්ධනය ඇති වුණු සිංගප්පූරුව තුලත් සම්ප්‍රදායික භාණ්ඩ හා බහලුම් මිලියන 40ක් වාර්ෂිකව හුවමාරු වෙනවා දැන් ඒකල ස්වන්ත්‍රීය පද්ධතියකට ගිහිල්ලා ඩිජිටල් කරණයකට ගිහිල්ලා කාර්යක්ෂමතාවය වැඩි කරගෙන ඒක මිලියන 65ක් දක්වා ඉහළට ගෙනෙන්න දැන් වැඩ කටයුතු කරගෙන යනවා ඒ වගේම අපේ බටහිර පැත්තෙන් තිබෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩුබායි අබුඩාබි මේවායේ මිලියන 20ක් බහලුම් හුවමාරුවීම් සිදු වෙනවා හැසිරවීම් සිදු වෙනවා එතකොට ඒක මිලියන 30ක් දක්වා වැඩි කරන උත්සාහයක ඒ ආණ්ඩුව තිබෙන්නේ අපි මොකද කරන්නේ අපේ තාමත් අපි වර්ෂයකට භාණ්ඩ හුවමාරු නැත්නම් මේ කන්ටේනර් හුවමාරුව මිලියන 7ක් 8මාරකට සීමා වෙලා ඒක වැඩි දියුණු කරන්න ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා ඇත්තටමත් පැහැදිලිව අපි ප්‍රශ්න කරන්න ඕනේ ඒත් එක්කම මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි නිල ආර්ථිකයක් ගැන කතා කරමු ඒ නිල ආර්ථිකයක් ගැන කතා කරනකොට අපේ දායකත්වය මොකක්ද විශේෂයෙන්ම සිංගප්පූරුව ගත්තොත් සිංගප්පූරුව දල දේශීය නිෂ්පාදනයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් ජනනය කරන්නේ මේ නාවික කර්මාන්තයෙන් ලැබෙන ඒ දායකත්වයෙන් කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕන. අපි 2%යි. මේක ඉතාමත් කනගාටුයි. මොකද අපේ පිහිටීම, අපේ පහසුව ඒ දේවල් දිහා බලලා මීට වඩා ලොකු තැනකට අපේ වරාය පරිවර්තනය කරන්න පුළුවන්කම තිබෙනවා. අපි අමතක කරන්න හොඳ නෑ. අපිට තියෙන ලොකුම අභියෝගය මොකක්ද? දැන් ඉන්දියාව අපිත් එක්ක සංසන්දනාත්මක වුන් උත්සාහ කරනවා අපේ මේ තියෙන තන අයිති කරගන්න. ඒත් එක්ක සිංගප්පූරුව මේ වැඩි දියුණු කිරීම එක්ක වුන් උත්සාහ කරනවා මේක පුළුල් කරලා කාර්යක්ෂම කරලා තාක්ෂණයයි ඩිජිටල් භාවිතාවයි හරහා ඔවුන්ගේ ක්‍රියාමාර්ග වැඩි දියුණු කරගන්න. එහෙම තියෙන අවස්ථාවක අපිට අපේ මේ වරායන් සංවර්ධනය කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග මීට වඩා වේගවත් විය යුතුයි කියන කතාව තමයි අපේ මතය කියන එක අපි ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම මම ඉලා සිටින්න කැමතියි අපි ඉන්දියන් සාගරයේ සමුද්‍රය හා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා විවෘත තරඟකාරී ආයෝජක හිතකාමි රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ආර්ථික මට්ටමින් ලොකු ඉලක්කයක් ළඟා කර ගැනීම සඳහා ප්‍රතිපත්තිමය රාමුවක් අපි ඉතාමත් ඉක්මනින් සකස් කරන්න උවමනයි කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒත් එක්කම ගරු කතානායකතුමනි මෙහිදී අපිට තිබෙනවා තව කාරණා ගණනාවක්. එකක් තමයි මට පේන හැටියට මේකේ පවතින අඩුපාඩුකම් කීපයක් තිබෙනවා. එකක් අපේ මේ වාණිජ්‍ය ප්‍රධානම වරාය එහි වැඩි දියුණු වෙනුවෙන් නිවැරදි කැපිපෙන දුර්වලතා රසක් නිවැරදි තීරණ ගන්න තිබෙනවා අපිට. කැපිපෙන දුර්වලතා රසක් තිබෙනවා. එකක් තමයි මම දකින්නේ වසර ගණනාවක සිට අපි උත්සාහ කරන්නේ බහාලුම් හැසිරීමේ ධාරිතාවය ගැඹුර මේ දෙක පදනම් කරගෙන යටතල පහසුකම් වැඩි දියුණු කරන්න. හැබැයි මම හිතනවා දැන් සිංගප්පූරුව දිහා බලුවත් ඉන්දියාවේ මේ වැඩි දියුණු කිරීමට තරණ උත්සාහය දිහා බැලුවත් එහා ගෙහිලා අපි තාක්ෂණයයි ඩිජිටල් කරණයයි කාර්යක්ෂමතාවයයි වැඩි දියුණු කිරීම කෙරුවොත් විතරයි අපිට මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් කියන එක කියන්න ඕන. ඒත් එක්කම දෙවෙනි කාරණය මම දකිනවා ජාත්‍යන්තර සමුද්‍රීය ආයතනය IMO ප්‍රකාශ කරන විදිහට ලෝකෙම හරිත නාවික තාක්ෂණයකට යනවා. ඒ හරිත නාවික තාක්ෂණයට අපි හුරු වුණ නැත්නම් වෙනස්ුනේ නැත්නම් අපිට ඒ ස්ථානේ ලබා ගන්න අමාරුයි. එතකොට ඒ සඳහා අපි සූදානම් වෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. තුන්වෙනි කාරණේ මම දකිනවා අද මිනිස්තුන් රහිත නාවික ගමනාගමනයකට සූදානම් වෙනවා. ඒ වගේම LNG වගේ භාවිතාවන් වලට යාමට උත්සාහ කරමින් තිබෙනවා. මේවට අපි සූදානම් නොවුනොත් අපේ වරායට ලබාගත හැකි ස්ථානය අවම වෙන්න පුළුවන් මොනතරම් හොඳ පිහිටීමක තිබුණත් කියන එක කියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් අපි උදාහරණයක් ඇටියට කියන්න පුළුවන් අලුතෙන් එකතු වෙන වාර්ෂික එකතු වෙන නැව් ප්‍රමාණය 250ක් 300ක් ලෝකේ එකතු වෙන ප්‍රවාහණයට. එතකොට මේවායින් වැඩි ප්‍රමාණයක් නම් විශාල නැව්. එතකොට විශාල නැව් සහ තාක්ෂණයෙන් සමන්විත වෙච්ච නැව් වෙනකොට ඒකට ගැළපෙන පරිදි අපේ පරිවර්තනයන් ඇති කරගත යුතු වෙනවා. එහෙනම් මම විශ්වාස කරන්නේ මේ සඳහා දස අවුරුදු සැලසුමකටවත් ඇමතුමා යා යුතුව තිබෙනවායි කියන එක ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. දෙවෙනි කාරණේ විශේෂයෙන්ම දැන් අපි මේ නාවික ශාස්ත්‍රය ගත්තාම ගරු ඇමතුමනි මම කාරණා දෙක තුනක් ඔබතුමාට කියන්න කැමතියි. ඔබතුමා ඊයේ පෙරේදා මාධ්‍යයට කියලා තිබුණා වරායේ මහා පරිමාණ දූෂණ චෝදනා ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර දුන්න වාර්තාවක් පදනම් කරගෙන ඔබතුමා කමිටියක් පත් කරලා තිබෙනවා කියලා. ඒක හොඳයි. හැබැයි මේ වරාය අධිකාරියේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් බරපතල කාරණා විවිධාංශ ඉදිරිපත් කරනවා. මේක විශේෂයෙන් සොයා බලන්න පත් කරන කමිටුව වාර්තාවකට සීමා වෙන්නේ නැතුව මේ පිළිබඳව කඩිනමින් පියවර ගත්තේ නැත්නම් මේවායින් උපයන ආදායම අපිට අහිමි වෙන්න පුළුවන්. ඒත් එක්කම ගරු ඇමතුමා ඉන්නකේ මම කියන්න ඕන තව ප්‍රධානම කාරණාවක් තමයි ECT පරයන්තය සහ WCT පරයන්තය ගැන. මොකද ඒකේ මූලික කාරණා කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ ECT පරයන්තය සේවකයන්ගේ උද්ඝෝෂණ විරෝධතා නිසා තමයි නැවත ශ්‍රී ලංකා වරාය අධිකාරියට කරන්න අවස්ථාව ලැබුණේ. ඒක දැන් සෑහෙන කලක් ඉදි කරන. ඒකේ අඩුපාඩුකම් ගොඩක් තිබෙනවා. දැන් මේවා සම්පූර්ණ කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයේ හිමීට සිදු වෙන්නේ ප්‍රමාදයි. විශේෂයෙන්ම ECT පරයන්තය වැඩි දියුණු කිරීම සඳහා තව සවිකල යුතු ගැන්ටි ඩොඹකර් පහක්වත්, ඒ කියන්නේ 8ක් නම් ඉදි වෙන්න ඕනේ. නමුත් පහක්වත් කඩිනමින් මේක ඉදි කරේ නැත්නම් අපේ ව්‍යාපාර අවස්ථා වෙන පැත්තකට යනවා. දැන් බලන්න බටහිර පරයන්තය අදානි සමාගමට දුන්නා. අදානි සමාගමේ වැඩ කටයුතු ඔබතුමා පෞගේ සති කිහිපයකට ඉස්සෙල්ලා පටන් ගත්තා. හැබැයි මේ ECT සහ WCT කියන දෙකම අර්ධ ස්වයංක්‍රීය මේවා හැටියට ගැටි හැටියට යන්නේ, විශේෂයෙන් පරයන්ත හැටියට යන්නේ. මේ තත්ත්වේ නෙවෙයි අපිට ඕනකම තිබෙන්නේ. අපිට ඕනේ අර කිව්වා වගේ ලෝකේ දියුණු වෙනකොට ඒ තාක්ෂණයයි ඩිජිටල්කරණයයි එක්ක ස්වයංක්‍රීයව ක්‍රියා කරන තත්ත්වයන් නැති වෙන පරයන්ත බවට මේවා පරිවර්තනය නොකළොත් අනාගත අභියෝගය ජය ගන්න අපිට බැරි වෙනවායි කියන එක කියන්න ඕනේ. ඒත් එක්කම විශේෂයෙන්ම ගරු ඇමතුමනි, මේ බටහිර විශේෂයෙන් බටහිර පරයන්තය ලබා දීමේ අවස්ථාවේදී ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව බරපතල චෝදනාවක් තිබෙනවා. ඒක මම නෙවෙයි කියන්නේ, විශේෂයෙන්ම වරාය අධිකාරියේ නිකුත් කරපු වාර්තාවක සභාපතිතුමා හිටපු සභාපතිතුමා යෝජනා කළා තිබුණේ මේකේ තක්සේරු වාර්තාව ගැන, වාණිජ වටිනාකම තක්සේරු කරලා තියෙන ආකාරය ගැන. දැන් JCT විශේෂයෙන්ම චීන කන්ටේනර් ටර්මිනල් එක තක්සේරු කරනකොට රාජ්‍ය භාගයේ පිළිබඳව ඩොලර් මිලියන 150කට මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා තක්සේරු කරේ. නමුත් අවාසනාවට වගේ බටහිර පරයන්තය තක්සේරු කරනකොට ඒ රාජ්‍ය භාගයේ පිළිබඳව වටිනාකම ඩොලර් මිලියන 150කට 55කට තක්සේරු කරලා තියෙනවා. මේක ලොකු පරතරයක් තිබෙනවා. මොකද කාලයත් එක්ක වටිනාකමත් එක්ක මේ තක්සේරුව නිවැරදි නොවුනේ මොන කාරණාවක් නිසාද කියලා ප්‍රශ්නයක් තිබෙන්නේ. විශේෂයෙන්ම භූදේශපාලන පිළිබඳ අවබෝධයක් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු බලපෑම හරහා හෝ ව්‍යාපාරික අවස්ථා සඳහා හෝ හොඳ හිත පවත්වාගෙන යාම සඳහා හෝ මේක අදානි සමාගමට දෙන්න තීරණය කළත් අපිට තියෙන යුතුකමක් මේ නියම වටිනාකම අය කරගන්න. විශේෂයෙන්ම මේ අතර ගනුදෙනුවක් සිදු වුණාය කියන චෝදනාවෙන් අපිට ගැලවෙන්න බෑ. ඒක නිසා මම විශේෂයෙන් කියන්න ඕනේ මේක ඉතාමත් බරපතල තත්ත්වයක් කියන එක පැහැදිලි කරන්න ඕනේ. ඒත් එක්කම දැන් අලුත් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා තිබුණා. ඒ කැබිනට් මණ්ඩලයට ආවේ ඩොලර් උපයන්න පුළුවන් ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයක් හැටියට අපි මේ කන්ටේනර් සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු කිරීමට ඇති ස්ථානයක් වරායේ ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්නක් තිබෙනවා. එතකොට ඒ ස්ථානවලින් විශේෂයෙන්ම නැගෙනහිර පරයන්තයේ අසල තිබෙන ලොජිස්ටික් ඉඩම අක්කර 13ක්. දැන් මේක පවරා දෙන්නට චීන සමාගමකට පවරා දෙන්නට දැන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබෙනවා. මමන ඇයි වරායේ ඇතුලේ තියෙන වටිනාම ඉඩමක් මේක? මේවා පුජ්‍යලික රාජ්‍ය ආයෝජනයන් හරහා වැඩි දියුණු කිරීම, ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි මේවායේ විනිවිද භාවයක් තිබෙන්නට ඕනේ. දැන් විශේෂයෙන්ම මේ ලොජිස්ටික් සම්බන්ධයෙන් අපිට තියෙන අවස්ථාව හුඟක් වැඩි. විශේෂයෙන්ම ඒ සඳහා ආදායම උපය ගන්න තියෙන අවස්ථාව වැඩි. මොකද ලෝකේ මේ දකුණු ආසියාතික කලාපයේම කන්ටේනර් ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් නැහැ. එතකොට අපිට ඇත්තටම සිංගප්පූරුවෙත් නැහැ. එහෙමනම් මේ අක්කර 13 පාවිච්චි කරලා කන්ටේනර් ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් අපිට හදන්න පුළුවන් වුණොත් ලොකු ආදායමක් එතන ගන්න පුළුවන්. අන්තික වරායේ අපේ නැගෙනහිර පරයන්තයේ ආසන්නයේම තියෙන ඉඩම මේක අපි අත්හැරියොත් ඒක යන්නේ අනිත් පැත්තට චීන ජටියට යනවා. ඒ කියන්නේ මේක අපෙන් ගිහිල්ලා අවුරුදු ගානකට අපේ අයිතිය නැති වෙනවා. මේ ගැන විශේෂයෙන් මම ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමති. කරුණා කරලා මේ ලොජිස්ටික් ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් වෙනුවෙන් මේ ඉඩම ඩිවලොප් කරන්න ඔබතුමා මේක පාවිච්චි කරන්න කියලා විශේෂයෙන් කියන්න කැමතියි. මොකද වරායේ ලාභ ලැබනවායි කියලා අද උදේත් මට ඇමතුමා කිව්වා. හැබැයි ලාභ ලබන ආයතනයේ තවත් ලාභ වැඩි කර ගැනීම සඳහා තියෙන වෙළඳ ව්‍යාපාරික උපාය මාර්ගයි අපි පාවිච්චි කළ යුත්තේ කියන එක ඉතාමත් පැහැදිලිව ඔබතුමාට කියන්න කැමතියි. ඒත් එක්කම දැනට යෝජනා වෙලා තිබෙන වරාය සතු ඉඩකඩම් ගණනාවක් විකුණලා ලබන්න. මම දන්නේ මේක ඇත්තද කියලා. අමතුව බලන්න මේක. විශේෂයෙන් මහපොළ අභ්‍යාස ආයතනයේ ඇති ස්ථානය. ඔබතුමා ඒක පිළිතුරු දෙන්න මම මේ මතුවලා තියෙන කාරණා කිව්වේ. විශේෂයෙන් කොච්චි කඩේ පල්ලි අසල තිබෙන පරන්තන් ඉඩම නිවාස සංවර්ධන ව්‍යාපාරයක් සඳහා අක්කර 8ක් පවරා දීමේ අදහසක් ගැන කියවෙනවා. බ්ලූ මැන්ඩල් ඉඩම ඒ ඒ ඒ ඉඩම අක්කර 5ක් ඊළඟට මහර ගල්වල ඉඩම අක්කර 19ක් මෙන්න මේවා ගැන යෝජනා ඉදිරිපත් කරමින් අභ්‍යන්තර ක්‍රියාවලියන් සිදු වෙනවා. මේක ඉතාමත් බරපතල. මොකද සංවර්ධනය කරනවා නම් ඒ සංවර්ධනය කරන ක්‍රියාවලිය සඳහා මේ ඉඩකඩම් ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. ඒත් එක්කම පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර ඇති කරනවා නම් ඒක වරායටත් වැඩි අවස්ථාවක් ලබා දෙමින් එවැනි ක්‍රියාවලිය යනවා නම් හොඳයි කියන එක ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඒත් එක්කම ගරු ඇමතුමනි, මේ ගැන විශේෂයෙන් මම කාරණා කීපයක් කියන අතරතුර තමුන්වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ලෝකයේ නාවික ශාස්ත්‍රයේ රැකී අවස්ථාවන් සඳහා හොඳ අවස්ථාවක් අපිට තිබෙනවා. ඔබතුමා දන්නවා දැනට ජාත්‍යන්තර නාවික ශාස්ත්‍රයේ ලක්ෂ 19ක් 20ක් අතර ප්‍රමාණයක් රැකියාවල යෙදෙනවා. එයින් අපි නියෝජනය කරනවා 11,000ක්. ඒක ලොකු අවස්ථාවක්. නමුත් අපිට වඩා බොහෝම ඊශ්‍රායිම්, පිලිපීනේ වගේ රටවල් මේ ස්ථානයේ 144ක් දක්වා ඉහළට ගිහිල්ලා. අපිට මේ අවස්ථාව ගන්න බැරි නැහැ. විශේෂයෙන්ම මහපොළ අභ්‍යාස ආයතනය වගේ ආයතන පාවිච්චි කරලා වෘත්තීය නාවිකයන් වැඩි වශයෙන් බිහි කරන්න උත්සාහ කළොත් 2026 වෙනකොට මේ රටේ නාවික ශාස්ත්‍රයේ ලක්ෂ 26ක රැකී අවස්ථාවලින් බහුතරයක් ප්‍රමාණය අපිට ලබා ගන්න අවකාශය තිබෙනවායි කියන එක මතක් කරන්න කැමතියි. මේ ඩොලර් හිඟ කාලේ, රැකියාවල් හිඟ කාලේ මේ වගේ උපාය මාර්ගවලට ගියොත් ඒක ඉතාමත් වටිනා අවස්ථාවක් කියන එක මම ඔබතුමාට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම ප්‍රශ්න කරන්න කැමතියි. දැන් පෞගේ කාලයේ කාරණා දෙකක් අපි බොහෝම වාද විවාද කරා. මොනවද මේ කාරණා දෙක? එකක් තමයි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ඒ සිදුවීමත් එක්ක අපි විශේෂයෙන්ම කතා කළා මේන් පරිසරයට හා වරායට සිදුණු අලාභය ගැන වන්දි අය කර ගැනීම පිළිබඳව කාරණා. විශේෂයෙන්ම ඊට පෙර 2020 මහා මුහුදේදී නිව් ඩයමන්ඩ් නෞකා විනාශ වුණා. අපි ඒක යෝජනා කරා අපිට රුපියල් මිලියන 3440ක් වන්දි ඕන කියලා. හැබැයි වන්දි ගෙවලා තියෙන මිලියන 12යි. 2021 එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව අලාභයේ මිලියන 14,000යි කියලා තක්සේරු කරා. අපිට මිලියන 7.8ක් ලැබුණා. මම අහන්නේ තාමත් මේ නෞකාව වරාය පරිශ්‍රය ආසන්නේ ජාත්‍යන්තර මුහුදේ ගිරලා අපේ නාවික කටයුතුවටත් බාධා වෙමින් තාමත් තියෙන එක ඉවත් කිරීමක්වත් කළා නැහැ. එතකොට අපි අහන්නේ කො මේ වගේ ලැබිච්ච වන්දි? විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා නිසා පරිසරයට සිද්ධ වුණු අවුල විශාලයි. ඒක මහා විශාල හානියක් සිදු වුණා. නමුත් ඒවායෙන් සිද්ධ වෙච්ච හානිය වෙනුවෙන් වන්දි අය කරගැනීමේ ක්‍රියාවලියේ තාමත් මන්දගාමී ස්වරූපයක් තියෙනවායි කියන එක ඉතාමත් පැහැදිලිව කියන්න කැමති. මේවට කමිටු, සාකච්ඡා, වාර්තා විශාල ගමනක් හැදුවා. නමුත් ඒවායෙන් නිසි ප්‍රයෝජනයක් ලැබිලා නැහැ කියන එක පැහැදිලිව කියන්න කැමති. ඒත් එක්කම ඔබතුමාගේ යටතේම තියෙන ශ්‍රී ලංකා නැව් සංස්ථාව, මේ නැව් සංස්ථාව නාමික සංස්ථාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිදු ව්‍යාපාරයක් කරන්නේ නැහැ. දැන් අපිට නැව් දෙකක් තිබෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් දීලා නැව් දෙකක් මිලදී ගත්තා. මොකක්ද අරමුණ තිබුණේ? ගල්ලැඟුරු ප්‍රවාහනය සඳහා ඒ නැව් දෙක යොදා ගන්න. විශේෂයෙන්ම සිලෝන් බ්‍රිස් සහ සිලෝන් ප්‍රින්සස් මේ නැව් දෙක දැන් ගල්ලැඟුරු ප්‍රවාහනෙත් නැහැ. දැන් මේක තරව්කාරයෝ හරහා අපි වෙනත් තැන්වලට හය කරනවා. විශේෂයෙන්ම අපේ නාවික කටයුතු නෙවෙයි. ඉතින් මේක නැව් සංස්ථාවට පාඩු වෙන එක අහන්න දෙයක් නැහැ. මේ නැව් මිලදී ගැනීමේ සිද්ධිය ඔබතුමාට සම්බන්ධයක් නැහැ. නමුත් නැව් මිලදී ගැනීමේ සිදුවීමදී ඩොලර් මිලියන 10කට වඩා පාඩුවක් සිදු වුණාය කියලා විගණන වලින් පැහැදිලිව පෙන්වලා දීලා තිබෙනවා. නමුත් මේවා පිටිපස්සෙන් කවුද හිටියේ? මේ ජාවාරම් කරුවන්ගේ ව්‍යාපාර නිසා පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන හා භාණ්ඩාගාරය. මේක ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මොකද ගල්ලැඟුරු ප්‍රවාහනය විශේෂයෙන් 2022 25 දක්වා කාල තුල නාවික සංස්ථාවේ නැව් වලට ඒ අවස්ථාව නැහැ. අඩුගානේ සාකච්ඡා කරලා මේ නැව් ඒ සඳහා යොදා ගන්නවා නම් ඒක ප්‍රයෝජනවත් කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම ගරු ඇමතුමනි, අද ත්‍රිකුණාමල වරාය මමදන්නේ ඊයේ පෙරේදා ජනාධිපතිතුමා ප්‍රකාශ කරන මම අහගෙන හිටියා මේ ත්‍රිකුණාමල වරාය සංවර්ධන වැඩසටහන සඳහා අපි මීට පෙර යොදා ගත්තනම් මේ වරාය සහ තෙල් ටැංකිය පිළිබඳ එකබද්දෝ කියලා තිබුණේ ලොකු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙකට යන්න තිබුණයි කියලා. අක්කර 5000ක් විතර ඉඩකඩම් වරාය ආශ්‍රිතව තිබෙනවා. දැන් මේවා එක එක විවිධ කාරණාවලට යනවා. ඒ නිසා මේ ත්‍රිකුණාමල වරාය සංවර්ධන වැඩපිළිවෙල සඳහා විශේෂ ක්‍රියාමාර්ගයකට ගන්න විශේෂයෙන්ම ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලකට එම් නැත්තම් වරාය වටේට තිබෙන ඉඩකඩම් සියල්ල විවිධ ව්‍යාපෘතිවලදී වරායට අවසානයේදී සංවර්ධනය සඳහා ක්‍රියාදාමයකට ඉඩකඩම්වත් ඉතුරු වෙන එකක් නැහැ. දෙක ගාල්ල වරාය ගැන විශේෂයෙන්ම එක සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගන්න වරායක්. ඒක තව දුරටත් ඒක එසේ වැඩි දියුණු කළ යුතුයි කියලා මම හිතනවා. ඒත් එක්කම ඔබතුමාට කියනවා හම්බන්තොට දැන් ඒ වරාය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි 99 අවුරුද්දකට විකුණලා මාගම්පුර වරාය ඒකේ 15%ක් විතරයි වරාය සන්තකේ අයිතිය තිබෙන්නේ. ඉතින් අපි කියන්නේ මේවායේ ප්‍රයෝජන ගැනීම සඳහා මීට වඩා අර මං කිව්වේ දස අවුරුදු වැඩ පිළිවෙලකට අවතීර්ණ වෙන්න කියලා විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒත් එක්කම ගරු ඇමතුමාගේ අවධානය මම යොමු කරනවා මේ සාකච්ඡාවෙම තිබෙන තව පැත්තකට. ඒක තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනය. දැන් මේ එයාලයින්ස් ආයතනය ගත්තාම මේක සුදු අලියෙක්. ඒක ඇත්ත. ආර්ථිකයට දැවැන්තම පාඩුව සිදු කරන ආයතනයේ බවට මේක පත් වෙලා තිබෙනවායි කියලා හැම පැත්තකින්ම වාර්තා කරනවා. හැබැයි මොකක්ද වෙලා තිබෙන්නේ? කෝටි 40,000ක විතර ණය කන්දක් වසර 10කට කෝටි 16,475ක පාඩුවක් ඇමතුමාම කවුගේ දවස්වල ප්‍රකාශ කරලා තිබුණා. හැබැයි මේ තත්ත්වයේ ඇතිවීමට මූලික වුණේ මොකක්ද කියන කාරණේ වෙනම එකක්. අකාර්යක්ෂම පාලනය. මම දකින්නේ ව්‍යාපාරික සැලසුමක් නැතිව ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවය දේශපාලන ව්‍යාපෘති වලට පාවිච්චි කිරීම හා දේශපාලන න්‍යාය පත්‍රයන් නිසා තමයි මේ ප්‍රධාන කඩාගෙන වැටීම සිදු වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම එමිරේට් ආයතනය එක්ක හවුල් ව්‍යාපාරය කරන කාලේ අපේ භාණ්ඩකාරියට බරක් උනේ නැහැ. ඒක අමනෝචිත තීන්දුවක් කරා ඒ නැවත පවරා ගැනීම හේතුවෙන් අපේ භාණ්ඩකාරියට දැඩි ලෙස මේ ප්‍රශ්නය බලපාලා තිබෙනවා. මම කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ ලබන පාඩුව නිසා අපි ඒකට උත්තර හොයනකොට මොකක්ද කළ යුතු තිබෙන්නේ? අපි මේක හවුල්කාර ව්‍යාපාර වලට යම් පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි දැන් ඔබතුමා යෝජනා කරලා තිබෙනවා ශ්‍රී ලංකන් කේටරින්, ඒ වගේම ග්‍රවුන්ඩ් හැන්ඩලින්, බිම් මට්ටමේ මෙහෙයුම් සහ ගුවන් මෙහෙයුම් කියන තුනකට කඩන්න. විශේෂයෙන් මේ තුනකට කැඩීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි? මේ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයුම් කටයුතු බාර ගන්න පුද්ගලික ව්‍යාපාරික හොයාගන්න බැරි වෙයි. විවසක් එහෙම ඉන්නවනම් හොඳයි. එහෙම හොයාගන්න බැරි වෙයි. ලොකුම පාඩුව ලබන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් අංශය. එතකොට කේටරින් අංශය සහ ග්‍රවුන්ඩ් හැන්ඩලින් එහෙම පාඩු ලබන්නේ නැහැ. ඒ දෙකම ලාභ ලබනවා. එතකොට ලාභ ලබන දෙක වෙන වෙනම කඩලා දීලා පාඩු ලබන එක අපි භාණ්ඩාගාරයේ නැවත තබා ගන්නවා. මොකද මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික සහභාගිත්වය ඇති සංවර්ධනයක් සඳහා යනවනම් මම විශ්වාස කරනවා කේටරින් ශ්‍රී ලංකන් කේටරින් සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියන දෙකම එකට තබා ගත යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. එසේ නොවුනොත් මේ බලාපොරොත්තු වන විදිහට මේකේ මේ පාඩුව අවම කරගැනීමේ ඒකාබද්ධ ව්‍යාපාරයකට අපිට යන්න බැරි වෙයි කියන එක ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. මේක අසාර්ථක වෙන්න ඉඩකඩක් තිබෙනවා. ඒකෙන් වෙන්නේ අවසානයේදී අපි සම්පූර්ණයෙන්ම ගුවන් සේවා කටයුතු වලින් ඈත් වීම සහ අතහැර දැමීම. මම හිතන ඒකත් නොකළ යුතුයි කියලා. මොකද හේතුව අපේ සංචාරක ව්‍යාපාරයේ වැඩිම සංචාරකයන් ප්‍රවාහනය කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඒක අපිට ජාතික ගුවන් සේවය හැටියට ආඩම්බරයට කාරණයක්. හැබැයි ආඩම්බර වුණත් අපි අනෙක් පැත්තෙන් දිගින් දිගටම පාඩු ලබින් මේ කරන්න බැහැ කියන එකත් අපි පිළිගන්න ඕන කාරණයක්. මේකේ මූලික දේ තමයි ගරු ඇමතුමනේ එකක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාඩි වෙන කවුරුවත් මට පේන්නේ නැහැ ව්‍යාපාරික සැලසුමක් ඇතුව මේක ක්‍රියාත්මක වෙනවයි කියලා. දෙක, දරාගත නොහැකි දූෂණයක් මේ ගුවන් සේවාව තුළ තිබෙනවායි කියලා චෝදනාව. ඒක පේනවා පෞගේ කාලේ ගුවන් යානා මිලදී ගැනීම සඳහා අනුගමනය කරපු ක්‍රියාපටි. මම දැක්කා ඔඩිට් වාර්තාවක්, විගණක අධිපතිතුමා ඉදිරිපත් කළ තියෙන වාර්තාවක තියෙනවා මහා විශාල බරපතල චෝදනා ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු වෙච්ච දේ. අපි ගුවන් යානා ගිවිසුම් අවලංගු කරන්නත් ඩොලර් මිලියන 120ක වන්දියක් අපිට ගෙවන්න වුණා. මොනතරම් අපරාධයක්ද කියලා බලන්න. මේවා ගන්න ඉස්සර වෙලා සාකච්ඡා කරලා ඒ පිළිබඳ අපිට ලැබෙන ලාභයේ පාඩුව මේවා අධීක්ෂණය කරලා අපි ගන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා කොමිස්සොලට ව්‍යාපාර කටයුතු කරන්න ගිහලා තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ තත්ත්වයට පත් වෙන. විශේෂයෙන්ම 2013 ගුවන් යානා 14ක් මිලදී ගැනීම සඳහා ඇති කරගත්ත එකඟතාවය අඩු ගානේ කැබිනට් මණ්ඩලයේ කතාවක්වත් නැතුව ඇති කරගෙන තිබෙනවා. විශේෂයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කොහොමද රටේ භාණ්ඩාගාරයේ මුදල් ඇමති මණ්ඩලයේ අනුමැතියක්වත් නොමැතිව මිලදී ගැනීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩල එකඟතාවයක් ඇති කරගන්නේ. මේ නිසා තමයි අපිට ඩොලර් මිලියන 120ක වන්දි ගෙවන මට්ටමකට පත් වුණේ. දැන් ඊයේත් වාර්තා කළා විශේෂයෙන්ම තවත් ගුවන් යාන 6ක් බදු පදනම් මාසෙ ගන්නවා කියලා. මම දන්නේ ඒවා ගන්න තීරණය කරේ මොකද්ද කියලා. හැම ගුවන් යානයක්ම ගන්නකොට ඩොලර් ලක්ෂයක සිට ලක්ෂ 3 දක්වා ඒ අයට ලීසින් ගෙවන්න තිබෙනවා. ඒ කියන්නේ කල්බදු ගෙවලා තමයි අපිට ගන්න තිබෙන. මේ නිසා ඉතාමත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මට පුංචි වෙලාවක් දෙන්න මේ අවිනන්දේ. හා සිතන. එතකොට මම කියන්න උත්සාහ කළේ මේ 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 තීරණ ගැනීමේදී විධිමත් පිරිවැය විශ්ලේෂණයක් නැහැ. ඇමති මණ්ඩල තීරණය මේවා තමයි මේ කඩාගෙන හැටීමට මූලිකම හේතුව කියලා මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඒත් එක්කම ගරු කතානායකතුමනි අපි ගුවන් සේවයේ තිබුණු ප්‍රධාන 10වන ස්ථාන අහිමි කරගත් ෆ්‍රැන්ක්ෆර්ට් පැරිස් ඉතාලි මේවා නවත්තලා අපි රීජනල් ගුවන් සේවයක් බවට පත් වුණා ප්‍රාදේශීය එකක්. ඒක වැරදි. මොකද අපි ජාතික ගුවන් සේවයක් හැටියට දිගටම මේ මේ තත්ත්වය වර්ධනය කරගත්තොත් තමයි සංචාරක ව්‍යාපාරයටත් අපිට බරපතල ලෙස මේක යොදා ගන්න පුළුවන් කියන එක මම කියන්න කැමතියි. ඒත් එක මම තව කාරණා දෙකක් කියන්න ඕනේ. එකක් තමයි මෑත පුවත්පත්වල පළවෙච්ච එක කාරණාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් පහුගිය කාලය තුල 30ක් 40ක් ඉවත් වෙලා ගිහිල්ලා. ඇයි ඒ? ගුවන් නියමුවන් ඉවත්වන මූලිකම කාරණා කීපයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ජාත්‍යන්තර ගුවන් සේවාව තුළ විශේෂයෙන් හොඳ ඉල්ලුමක් ගුවන් නියමුවන්ට තිබෙනවා. ඒ ගුවන් නියමුවන්ගේ වැටුප් පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මොකද්ද වැටුප් පිළිබඳ ප්‍රශ්නේ? තමයි ඔවුන්ට ඩොලර් වලින් ගෙවන්න තමයි එකඟ වෙලා තිබෙන්නේ. ඩොලර් 8000ක් විතර වැටුපක්. හැබැයි ඒ ඩොලර් 8000ක වැටුප ඔවුන්ට ගෙවන්න රුපියල් වලට පරිවර්තනය කරලා. ඒ වර්තමාන ඩොලරේ වටිනාකම එක්ක පරිවර්තනය කරලා නෙමෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තීරණය කළ තියෙන කළමනාකාරීත්වය 1 ඩොලරයක් පරිවර්තනය කරනකොට රුපියල් 225යි වටිනාකම. දැන් 360යි මහ බැංකුවෙන් කියන නියම වටිනාකම. හැබැයි ඒකට නෙමෙයි ගෙවන්නේ. 225 ගානේ ගණන් හැදීම නිසා ඔවුන්ට වෙන පාඩුව නිසා ඔවුන් ගුවන් සේවාව අතහැර යන මට්ටමකට පත් වෙලා තිබෙනවා. මේ ගැන විශේෂයෙන් මම කියන්නේ දැනටමත් ගුවන් නියමුවන් 30ක් 40ක් ඉවත් වෙලා ගිහිල්ලා අනාගතයේ අපිට ලොකු ගැටලුවකට ඒක පත් වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ අනික් පැත්තට මේකේ ඉන්න පාලක විශේෂයෙන් ගුවන් පාලක වරුන් ඒත් ඉවත් වීමෙන් තිබෙනවා. ඒක බරපතලයි. මොකද ඔවුන්ගේ තියෙන මූලික ප්‍රශ්නේ තමයි මේ ගුවන් පාලකවරුන්ට ලබා දෙන ස්ථානය පිළිබඳ වැටුප් පිළිබඳ ඔවුන්ට දෙවන්නේ ඩොලර් 5000යි. හැබැයි මේ ගුවන් පාලකවරුන් ඉවත් වෙලා යන්නේ ඔවුන්ට තිබෙන තවත් මූලික ගැටලු ගණනාවක් නිසා. ඉතින් මේවා අපිට අත්තර දමලා යන්න බෑ. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ අත්තර දමලා යන්න ගියොත් අවසානයේදී අපිට වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට නැවත ගුවන් නියමුවන් නැති පාලකවරුන් නැති ගුවන් සේවාවක් වලට පත් වෙනවා. කටුනායක ගුවන් තොටුපළ ගැනත් ඔබතුමාට වචනයක් කියලා මම අවසන් කරනවා. විශේෂයෙන්ම කටුනායක ගුවන් තොටුපළේ ඇත්තටම ජාත්‍යන්තර තත්ත්වයට පරිවර්තනය කිරීම ඉතාමත් වැදගත්. අපි ලෝකයේ හුඟක් ගුවන් තොටුපළ වලට ගියාම අපි පේනවා. ඒකේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් පහුගිය දවස්වල ප්‍රශ්නයක් තිබුණා. අර තායිසේ සමාගමේ ඉදිකිරීම් අත්තිරවල. ඒක එක පැත්තකින් ඔබතුමාගේ චෝදනාවක් ව ඔබතුමා කොමිටියක් දමලා නිර්දෝෂය කියලා ප්‍රකාශ කරා. නමුත් තව පැත්තක් තිබෙනවා. ඒක තමයි ජයිකා ආයතනයේ ආධාරවල ප්‍රමාදයන් පිළිබඳවත් වාර්තා වෙනවා. මොකද මේ කතා කරලා ඉවර කරන්න. ගුවන් තොටුපළක වටිනාම කොටසක් තමයි මූලික පහසුකම් වැඩි දියුණු කිරීම. දෙක මම අහනවා කටුනායකේ තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කරන්නේ ඇයි? ලෝකේ ගුවන් තොටුපළ වලට ගියාම අපිට කාර්ය මණ්ඩල නැහැ. අපේ પાස්පෝර්ට් එක තියලා අපි යනවා. විගණන මේ ආගමන විගමන කටයුතු එතනින් සිද්ධ වෙනවා ස්වයංක්‍රීයව. ඇයි අපිට ඒ තත්ත්වයට එන්න බැරි? මේ ඔක්කොම දූෂණ පිළිබඳව ප්‍රමාදයන් පිළිබඳව අකාර්යක්ෂමතාවය පිළිබඳව චෝදනා එල්ල වෙන්නේ සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රියාවලිය අපි අනුගමනය කරන නිසා. ඒ නිසා මම අමතුමාගේ ඉල්ලන්න කැමතියි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වර්ධනය කර ගැනීම සඳහා අලුත් තාක්ෂණික පියවර වලට යන්න. මම දන්නා CCTV හයි කරන්න ගියාම ඇතිවන මතුවන ගැටලු. හැබැයි ඒවා කඩාගෙන විදිහට නොගියොත් අපි පරණ තනම ආයි හිටගෙන මත්තල ගුවන් තොටුපළ ගැන එක කාරණයක් කියලා කතානායකතුමනි මම අවතක් කරනවා අවසන් කරනවා. මත්තල ගුවන් තොටුපළ හදලා ඉවරයි. දැන් කාට කවුරු චෝදනා කරත් වැඩක් නැහැ. ඒක අපේ භූමියේ තියෙන ලොකු වත්කමක්. ඒක ස්ථානගත කිරීම පිළිබඳ චෝදනා එනවා. අවශ්‍යද නැද්ද කියලා තර්ක විතර්ක එනවා. ඒක දැන් මම හිතන්නේ තවදුරටත් ඒක කතා කළ යුතු නැහැ. නමුත් කොහොමද මේ මත්තල ප්‍රයෝජන ගන්න? අපිට තියෙන ලොකුම අභියෝගය ඒක. මොකද දැන් මත්තල නිසා මාසයකට ලක්ෂ 100කට වඩා පාඩු වෙනවායි කියලා කියනවා. අපි ඒක නයක් අරගෙන තිබෙනවා ලොකු නයක්. එතකොට ඒ නිසා ඩොලර් මිලියන 210ක් කියලා මගේ මතකයේ තියෙන්නේ. එතකොට ඒ නිසා අපි ඒක ජාතියටයි බරක් කරනවද නැත්නම් ව්‍යාපාරික තත්ත්වයකට පරිවර්තනය කරන්න සුදුසු සැලසුමක් කරන ක්‍රියා කරනවද? මට හිතනවා අමතුමනි ඒ සඳහා ගන්න ඕන පියවර කීපයක්. එකක් මත්තල ගුවන් තොටුපළ සංචාරක ස්ථාන ගණනාවකට ළඟ තිබෙන්නේ යාලට ඒ වගේම ඇල්ලට ඒ වගේම අනිත් සංචාරක කලාපයට ආසන්නව තිබෙන්නේ. මේ නිසා සංචාරක කෙටි සංචාරක ගුවන් ගමනාන්තයක් වට මේක පරිවර්තනය කරන්න ලොකු ව්‍යායාමයක් ඉදෙන මේක දවසකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ඒ සඳහා සලසුමකින් ක්‍රියාත්මක කරලා මේ මත්තල ප්‍රයෝජන ගත්තොත් එක පැත්තකින් හොඳයි. දෙක මේක ගුවන් නියමුවන් පුහුණු කරන ස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. ඒක ජාත්‍යන්තර මට්ටමේ. අපි මේ ලංකාවේ අයම නෙමෙයි. ජාත්‍යන්තර මට්ටමේ ගුවන් නියමුවන් පුහුණු කරන ගුවන් තොටුපළක් බවට මේක යොදා ගත්තොත් අඩු ගානේ පාවිච්චි නොකරනවට වඩා ප්‍රයෝජනයක් තියෙයි. මම හිතනවා තුන්වෙනි කාරණය තමයි ගුවන් යාන නඩත්තුවා මෙහෙයුම් මධ්‍යස්ථානයක් හැටියට ජාත්‍යන්තර සමාගමක් එක්ක ආයතනයක් එකතු වෙලා මේක යොදා ගත්තොත් ප්‍රයෝජනයට ගනිවි. නැත්තම් ඩොලර් මිලියන 210ක් වියදම් කරලා හදපු මත්තල අපි නිකම්ම දිරාපත්තට යනවා. අර පෞගේ කාලේ කිව්ව වීගබඩා කරන ස්ථානයක් බඩ පත් කරනවායි කියලා. ඒ වගේ දේවල් වලට නොයා මේ හදපු දෙයින් යලි ප්‍රයෝජන ගන්න ක්‍රියා කරන්න කියලා මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්තයා. ගරුක තනායකතුමනි, අද දිනේදී අපගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව සාකච්ඡා කරන මේ මොහොතේ ගරු 37 නායක ඇමතුමාට අධිකරණ අමාත්‍යාංශයේ මුළුමනින්ම අමතක වෙලා වරහ අමාත්‍යාංශය විතරක් ගැන කතා කරා. එතකොට ගරු කතානායකතුමනි, අපි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා 2023 වසරට අයවැයෙන් වෙන් කරලා තියෙනවා පුනරාවර්තන වශයෙන් බිලියන 27.5කුත් මූලධන වශයෙන් බිලියන 5.7කුත් එකතුව බිලියන 33.2ක්. ඒ වගේම නීති ශේෂ්ත්‍රයට අදාළව අධිකරණ සේවා කොමිෂන් සභාවට මිලියන 102කුත් අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මිලියන 781කුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මිලියන 282කුත් වෙන්කිරීම කරලා තියෙනවා. අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන විෂයන්ට අදාළව ගත්තොත් කරු කතා
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේර්.
කරු ඇමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපගේ අමාත්‍යාංශය යටතේ විෂයන් විදියට ගත්තොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය, ව්‍යවස්ථාපිත නීති සහ අනුනීති සම්පාදනය කිරීම, යුක්ති ඉටු කිරීම සහ නොමග ගිය තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සහ රැකබලා ගැනීම යනාදී කරුණු ගණනාවක් ඇතුළත් වෙනවා. අපි මේ වගකීම් බාරගත්ත මීට මාස 6කට කලින් රට ඉතාමත්ම අමාරු තත්ත්වයකට වැටිලා රටේ නීති ආධිපත්‍ය බිඳ වැටිලා ආර්ථිකය කඩා වැටිලා කොටිම කියනවා නම් මේ වගකීම් බාරගන්න කෙනෙක් ඉදිරිපත් නොවුන වාතාවරණයක් තුළ තමයි මේ වගකීම් බාර අරගෙන කටයුතු කරන්න පටන් ගත්තේ. පසුගිය මැයි මාසයේ අපි බාරගත්ත දිනේ ඉඳලා මේ ගත වුණු මාස 6 ඇතුළත අධිකරණ අමාත්‍යාංශයේ විදිහට නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටිම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව යනාදී සියලු ආයතන සාමූහිකව කටයුතු කරමින් 27ක් මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගත්තා. ඒ 27න් 57ක්ම අපි අධිකරණ අමාත්‍යාංශයේ විෂයන් වලට අදාළ අමාත්‍යාංශයේ විසින් ආරම්භ කරපුවා. ඒ සම්බන්ධ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳව නීති සම්පාදනයේ විශේෂයි. හේතුව අද රට වැටිලා තිබෙන ආර්ථික අගාධය පිළිබඳව බොහෝ ගරු මැති ඇමතිවරුන් කතා කරනවා වගේම අඩුවෙන් කතා කරාට අපේ රටට වැඩියෙන්ම බරපතල හානියක් අද සිද්ධ වෙන්නේ මේ මත්ද්‍රව්‍ය උදුර නිසා. මේ වන විට 105%කට වැඩිය තරුණ ප්‍රජාවක් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අයිස් වැනි ඉතාමත්ම භයානක ගණයේ මත්ද්‍රව්‍ය නීති විරෝධී මත්ද්‍රව්‍ය බවට පත් වෙලා තිබුණේ නැහැ. ගිය මාසේ 10 වෙනිදා තමයි අපි ඒව ඇතුළත් කරලා නීති සම්මත කරගත්තේ සංශෝධනය මගින්. ඒ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණීය දඬනය ඒ වගේම ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න පුළුවන් ආකාරයට නීති සම්පාදනය කළා. ඒ වගේම අපේ රටේ තිබුණු බරපතල ගැටලුවක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන විසින් අත්අඩංගුවට ගන්න මේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය බොහෝ අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක වන කාලය තුලම මේව නැවතත් වෙළඳ පළටෙනවා. සමහර වෙලාවට පොලිසිය නාකොටික්ස් අංශයේ පොලිස් නිලධාරීන් විසින්ම මේවා නැවතත් ජනතාව අතරට යවන තත්ත්වයක් තිබුණා. පහුගිය කාලේ පොලිස් නිලධාරීන් පවා මේ වැරදි කරලා නීතිය ක්‍රියාත්මක කරා. ඒ වගේම අධිකරණයේ රෙකෝඩ් රූම්ස් වලට ගබඩා කාමරවලට යවන කුඩු සමහර වෙලාවට ඒක ඇතුලේදී පාම් පිටි වෙලා නැත්තම් පවුඩර් පිටි වෙලා හෙරොයින් වගේ මේ විෂ ද්‍රව්‍ය නැවතත් මාකට් එකේ වෙළඳපළේ ජනතාවට විකුණන තත්ත්වයල් උදා වෙලා තිබුණා. ඒක නිසා අපි මේ නීතිය සංශෝධනය ඇති කරා. මේ භාණ්ඩ ලබාගත් වහාම ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා අවශ්‍ය සාම්පල් ප්‍රමාණයට පමණක් තිබාගෙන අධිකරණයේ විනිසුරවරුන්ට බලය දීලා ඒවා ඒ අවස්ථාවලදීම විනාශ කරන්න. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි තවත් ඉතාමත්ම වැදගත් අනපනත් රාශියක් අපි සම්පාදනය කරා. මේ වෙනකොට අධිකරණවල ගොඩ ගැහිලා තිබෙන නඩු දිහා බලපුවාම සිවිල් සහ අපරාධ අධිකරණවල කූටලේකන ඉඩම් සම්බන්ධව දේපළ සම්බන්ධව අන්තිම කැමැති පත්‍ර පිළිබඳව ඉතා විශාල වශයෙන් කූටලේකන සකස් කරලා මේවට සදායක වෙන්නෙත් නීතිඥවරු සහ නොතාරිස්වරුන්ම තමයි. මේ නඩු පැවතීමට හේතුව වෙලා තිබුණේ අවුරුදු 150කටත් වඩා පැරණි අනපනත් අද කාලයට ගැලපෙන විදියට සංශෝධනය වෙලා තිබුණේ නැහැ. අපි ඒක නිසා ඒ නීති රාශියක් සංශෝධනය කරලා තිබෙනවා. ඒ වගේම අපිට අධිකරණ අමාත්‍යාංශය වුණත් සංහිඳියා කටයුතු පිළිබඳව සාධාරණ යුක්ති ඉටු කිරීමේ වගකීම පැවරලා තිබෙනවා. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු මේ වන විට ඉතාමත්ම වේගවත් විදියට ඉටු කරගෙන යන්න අපි කටයුතු කරලා තියෙන අතර මේ වන විට ඒ පිළිබඳව අවසන් කරපු ලිපිගොනු 1653ක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම හානිපූර්ණේ සම්බන්ධව ගත්තත් වන්දි ගෙවීම් පිළිබඳව පරීක්ෂණ පවත්වලා 1753කට පවුල් වන්දි ගෙවල තිබෙනවා. වන්දි ගෙවීම සඳහා සූදානම් කරලා තිබෙනවා තවත් ලිපිගණු 3520ක්, ඉතිරිව තිබෙනවා 5246ක්. ඒ වගේම ඉන්දියාවට ගොස් යුද්ධයේ කාලේ ලංකාවට නැවත පැමිණි සංඛ්‍යාව 11780කට වැඩි ප්‍රමාණයක්. ඒ උදවිය මුණ දීලා තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි නිරන්තරයෙන්ම ජංගම සේවා පවා පවත්වමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ ප්‍රශ්න විසඳන්න කටයුතු කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය උවදුර දුරලන්න අපි ගිය සතියේදී ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් නිර්මාණය කළා, කැබිනට් අනුමැතියක් ලබාගෙන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පළාත් 9ට අදාළව වෙනමම ඒකක කාර්ය සාධක බලකායල් 9ක් හදන්න එකේ පළවෙනි එක මීට මාසෙක කමාරකට විතර කලින් මම යාපනයේ උතුරට ගිය වෙලාවේ උතුරේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පාලනය කිරීම සඳහා කාර්ය බලකායක් අපි නිර්මාණය කළා. 2023 අවුරුද්දට අධිකරණයේ වල යටිතල පහසුකම් සැපීම සඳහාත් මේ අයවැයෙන් අපිට රුපියල් මිලියන 2700ක් වෙන්කර දීලා තිබෙනවා. ඒ වගේ ව්‍යාපෘති 49ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා යටිතල පහසුකම් සම්බන්ධයෙන්. ගාල්ල අධිකරණ සංකීර්ණයට මිලියන 1100ක් වැය කරන්න කටයුතු කරලා තියෙනවා. වලපනේ අධිකරණයට මිලියන 400ක්, තෙල් දෙනිය මිලියන 350ක්, මාතලේ මිලියන 600ක්, පූගොඩ මිලියන 400ක්, කන්තලේ මිලියන 300ක් යනාදී වශයෙන් යටිතල පහසුකම් සැපීමේ කටයුත්ත අපි ඉටු කරගෙන යනවා. ඒ සඳහා අපිට සමහර කාරණා සම්බන්ධව විදෙස් ආධාර මුදලුත් ලැබිලා තිබෙනවා. යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 26ක්, ජර්මනියෙන් යුරෝ මිලියන 3ක්, USAID ආයතනයෙන් මිලියන 15ක්, ඒ වගේම සමත මණ්ඩල සඳහා යුරෝපා යුනියන් එකෙන් අපිට තවත් ඩොලර් මිලියන 7ක මුදලකුත් ලැබෙන්නට අපි කටයුතු සකස් කරලා තිබෙනවා. ඒ වගේම අපිට බන්ධනාගාර සම්බන්ධව ගත්තොත් අද ඉතා බරපතල තත්ත්වයක තිබෙන්නේ. අපේ බන්ධනාගාරවල ඉඩකඩ සාමාන්‍ය විදිහට තියෙන්නේ 12,000ක් 13,000ක් වගේ ප්‍රමාණයකට පමණයි. ඒ වුණාට මේ වෙන විට 26,000කට වැඩි ප්‍රමාණයක් බන්ධනාගාරවල අද රැඳවියන් විදිහට ඉන්නවා. මේ අතරින් 6,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ නඩුවලට වරදකාරයෝ වෙච්ච උදවිය, අනිත් අය සැකකරුවෝ චූදිතයෝ විදිහට රැඳවියන් විදිහට මේ බන්ධනාගාරවල ඉන්නවා. ඒක නිසා රජයට විශාල වියදමක් අද දරන්න වෙලා තිබෙනවා. මේ රැඳවියන් 26,000ක් දිනපතා රැක බලා ගන්න, නඩත්තු කරන්න. මේකේ තිබෙන අවාසනාවන්තම තත්ත්වය තමයි මේ ප්‍රමාණයෙන් දළ වශයෙන් ගත්තොත් 60%ක්වත් විෂමද්‍රව්‍ය සම්බන්ධව වැරදි වලට තමයි මේ බන්ධනාගාර ගත වෙලා තිබෙන්නේ. අනිත් කොටසෙන් ගත්තත් විශාල ප්‍රතිශතයක් විෂමද්‍රව්‍ය වෙළඳාම හෝ භාවිතය සම්බන්ධව නොවුනත් බොහෝ වෙලාවට ඒ විෂමද්‍රව්‍ය නිසාම වෙනත් වැරදි කරලා තිබෙනවා. ඒ ඇබ්බැහි වූවන් ඒ සඳහා මුදල් සොයන්න සොරකම් කිරීම වගේ දේවල්, ප්‍රචණ්ඩ වැහැසිරීම වගේ දේවල් නිසා ඉතා බරපතල තත්ත්වයක් පවතිනවා. 1934 තිබුණු බන්ධනාගාර රීති පද්ධතිය අපි සංශෝධනය කරලා වෙනස් කරලා අලුතෙන් රීති පද්ධතියක් ගිය ඔක්තෝබර් මාසේ 10 වෙනිදා, නොවැම්බර් මාසේ 10 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ගෙනියන්න. ඒ අනුව වරදකරුවන් බවට පත්වලා තිබෙන සියලුම රැඳවියන් පිළිබඳව එක්කිනෙකනා පිළිබඳව පෞද්ගලික වාර්තාවල් මේ දවස්වල අපි කණ්ඩායම්පත් කරලා ලබාගෙන යනවා. ඒ අනුව ඉදිරියේදී ඒ පුනරුත්ථාපන කටයුතු සමග ඒ ප්‍රතිසංස්කරණ කටයුතු අපි සිදු කරනවා. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටත් විශාල වගකීමක් පැවරලා තිබෙනවා. පෞද්ගලික කාලේ 2015ට කලින් මේ රස පරීක්ෂක
තමයි බන්ධනාගාරගත වීම ඔබතුමා කියනවා ලොකු ප්‍රශ්නයක්. 26,000ක් ඉන්න එක මමත් ඔකේ මාස දෙකක් ඉඳලා දුක් විඳ ඔබතුමා මාව බලන්නත් ආවා. නමුත් මේකට බැරිද? මම අහන්නේ මේකේ එක ප්‍රශ්නයක් තමයි උසාවියට ගෙනියන හැම මිනිහෙක්ම රිමාන්ඩ් කරවන්න දරන්න උත්සාහ කරන්නේ. ඇයි මේ උසාවියට ගෙනියන රිමාන්ඩ් කරන්නේ? ඒක සම්ප්‍රදායක් වෙලා. සාමාන්‍ය උසාවිය මගහරින්නේ නැත්තම්, සාක්ෂිකාරවන්ට බාධාවක් නොවෙනවා නම්, පරීක්ෂණවලට බාධාවක් නොවෙනවා නම්, එහෙම අය එළියේ තියාගෙන නඩු අහන්න පුළුවන්. එහෙම තියෙද්දී හැම විටම නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, පොලිසිය, මේ හැමෝම ගෙනියන හැම මිනිහම රිමාන්ඩ් කිරීම හරහා තමයි තවත් ප්‍රතිශතයක් වැඩි වෙලා තිබෙන්නේ. මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි.
ඔව්, බොහොම ස්තුතියි ගරු අත්නායක මැතිතුමනි. මේ පිළිබඳව මම අවධානය යොමු කරලා තියෙනවා. අපි තාමත් අර සාම්ප්‍රදායික ක්‍රමයක් තුළ හිර වෙලා තිබෙන්නේ. සාමාන්‍ය සුළුසුරු වැඩි සම්බන්ධව ලෝකේ දියුණු රටවල් වල තිබෙනවා බන්ධනාගාරයේ ඇතුළට මෙයවන්නේ නැතුව දෙමව්පියන්ගේ බාරේ හෝ වග කිය යුතු තැනැත්තන්ගේ බාරේ තබලා ඒ පිළිබඳව සතියකට වරක් වාර්තා ලබා ගැනීමක් නැත්තම් පොලිසියට වාර්තා කිරීමක් වගේ දේවල් කරන්න. නමුත් ඒ පිළිබඳව අදාළ නීති ප්‍රතිපාදනය, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මේ පාර්ලිමේන්තුවේ අපේ වගකීමක්. ඉදිරියේදී ඒ කටයුත්ත සම්බන්ධව අපි තමුන්නාන්සලට ආරාධනා කරනවා. අපි වෙන රටවල් වල තිබෙන ක්‍රමත් අධ්‍යයනය කරලා ඒ පිළිබඳව නීති හදමු. අධිකරණයේදී ඒ සියලු බොහෝ අය බන්ධනාගාරගත කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද එක එක අධිකරණවල මේ ඇප දීම සහ ඇප නොදීම සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිය ඒකමිතික නැහැ. ඒක නිසා ජනතාවටත් සමහර වෙලාවට අධිකරණ ක්‍රියාකලාපය පිළිබඳව සැක ඇති වෙනවා. එකම වරදට, එකම චෝදනාවට මේ අධිකරණයේ ඇප දෙනකොට අල්ලපු අධිකරණයේ ඇප ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ පිළිබඳව අපිට අධිකරණයට චෝදනා කරන්න බෑ. අධිකරණයේ ක්‍රියාත්මක කරන්න අපදීමේ අභිමතය නිසා. ඉතින් ඒ සම්බන්ධව යම් ප්‍රමිතියක් හදන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශාල ප්‍රමාදයක් තිබුණා. අපි 2015 කොරියානු රජයෙන් ආධාර ලබාගෙන අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර 8ක් ISO තත්ත්වයට උසස් කරලා අලුතෙන් රසායනාගාර 2ක් ඉදි කරා, DNA සහ ඩිජිටල් ෆොරෙන්සික් සඳහා. ඒක නිසා අපි එම ආයතනය ඉතාමත්ම කාර්යක්ෂම ලෙසයි කටයුතු කරගෙන යනවා. මාසයකට වාර්තා 2,500ක් තරම් ප්‍රමාණයක් දෙන්න සිද්ධ වෙලා තිබෙනවා ලබා දෙන්න රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට. ඒ වගේම අපි යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේදී ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙනවා මේ සමතකරණයට. 2002 වසරේ මැයි මාසෙ සිට නොවැම්බර් දක්වා මාස 5ට සමත මණ්ඩලවලට පැමිණිලි ඇවිල්ලා තිබෙනවා 79,000ක්. ඒ 79,000න් 30,000ක් නිරවුල් කරලා තියෙනවා. ඒ වගේම ඉල්ලාස් කිරීම ඇතුළු නිරවුල් කිරීම් සම්පූර්ණ සංඛ්‍යාව බැලපුවාම 60%ක ප්‍රගතියක් ලබලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. ලෝකයේ අනිකුත් රටවල් එක්ක බැලුවත් මේ ප්‍රතිශතය ඉතා ඉහළයි. අපි ගිය අවුරුද්දේදී මේ ප්‍රතිශතය 70%ක් විදිහට තිබුණා. නමුත් අවුරුදු අවසානයේදී තමයි අපිට ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අන්තර්ජාතික සමතකරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මුතිය නොවැම්බර් 1 වෙනිදා මාධ්‍ය මණ්ඩලය මගින් අනුමත කරනු ලැබුවා. අධිකරණයේ සම්බන්ධය ගත්තම විශාලම ගැටලුව තියෙන්නේ මේ නීතියේ යුක්තිය ඉටු කිරීමෙහි තිබෙන ප්‍රමාදය පිළිබඳව කාරණය. මේ සම්බන්ධව අපි ඉතාමත්ම විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා ආසියානු සංවර්ධන බැංකුව විසින්. ඒ පිළිබඳව අපිට උදව් කරනවා. ඒ අනුව 2017 තමයි මේ පරීක්ෂණය අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව මේ වන විට විශාල තොරතුරු රාශියක් අපි ලබාගෙන තිබෙනවා. අවසන් වාර්තාවට තව මාස 2ක් විතර වගේ කාලයක් ගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කාටවත් සතුටු වෙන්න බෑ මේ නීතිය ඉටු කිරීමේ වේගය පිළිබඳව කතා කරනකොට. මේ වාර්තාවේ තියෙන ආකාරය අනුව දිස්ත්‍රික් උසාවියක නැත්තම් සිවිල් අධිකරණයක ආරම්භ කරන නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියාචනයක් කරලා අවසන් වෙනවා නම් ඒකට අවුරුදු 20ක කාලයක් ගත වෙනවා. ඒ වගේම කම්කරු විනිශ්චය සභාවක නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිහිල්ලා අවසන් වෙනවා නම් වසර 10ක කාලයක් ගත වෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවක් ගත්තත් ආණ්ඩු ක්‍රම විවස්ථාවේ කියලා තියෙන්නේ මාස 2ක් ඇතුළත නඩු තීන්දුව ලබා දීම අනිවාර්යයි කියලා. ඒ වුණාට වර්තමානයේ වසර 3 සිට 4ක දක්වා කාලයක් ගත වෙනවා මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක් ලබා ගන්න. ඒ නිසා 2023 පළවෙනි කාර්තුවේ ඉඳලා අපි මේ පිළිබඳව ප්‍රතිසංස්කරණ කරන්න ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා යුරෝපා සංගමයෙන් සහ USAID ආයතනයෙනුත් අපිට උපකාර කරන්නට කටයුතු කරමින් පවතිනවා. දැනට වර්තමාන තත්ත්වය ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණවල ගොඩ ගැහිලා තිබෙන නඩු ප්‍රමාණය 1,94,000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ අතරින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු 5,236ක්, අභියාචනාධිකරණයේ 3,506ක්, සිවිල් අභියාචනාධිකරණවල 7,030ක්, වාණිජ මහාධිකරණයේ 8,018ක්, විශේෂ මහාධිකරණවල 3ක්, අපරාධ අධිකරණ මහාධිකරණවල 30,030ක්, දිසාධිකරණවල 269,378ක්, මහේස්ත්‍රාත් අධිකරණවල 7,064,536ක්, ළමා අධිකරණවල 1,632ක්, කම්කරු අධිකරණවල 5,543ක් විදිහට 1,94,912ක් මේ ජූනි මාසයේ වෙනකොට අධිකරණවල ගොඩ ගැසීමෙන් පැවතුණා. නිසා මෙම නඩු ඉක්මනට අසා තීන්දු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළවල් ගණනාවක් අපි ක්‍රියාත්මක කරන්නට මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. මට පෙර අධිකරණ අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු ගරු අලිසබ්ගේ මැතිතුමා, එතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායම් ගණනාවක් පත් කරලා මේ යල්පැන ගිය නීති සහ අද රටට අවශ්‍ය නීති පිළිබඳව වාර්තා සකස් කරලා මේ වන විටත් අනපනත් 50කට වැඩි ප්‍රමාණයක් කෙටුම්පත් කරමින් පවතිනවා. ඒ වගේම අපි විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දුන්නා ඇන්ටි කරප්ෂන් ලෝ, දූෂණ විරෝධී පනත. 2004 අපි එක්සත් ජාතීන්ගේ සම්මුතියට පාර්ශ්වකාරීක් වුණා. ඒ පිළිබඳව නීතිය හදන්න මම 2015 පටන් ගත්තා. නමුත් ඒක අවසන් කරන්න බැරි වුණා. මේ වන විට අපි පනත් කෙටුම්පත හදලා පක්ෂනායකවරුන්ටත් දීලා තියෙනවා, සිවිල් සමාජයට බාර දීලා තියෙනවා. ඒ උදවියගේ අදහස් අරගෙන ඒ සම්මත කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම දේශපාලඥයන්ට විරුද්ධව තිබෙන බරපතල චෝදනා, මැතිවරණ වලදී වියදම් කිරීම, දූෂිතයන්ගෙන් මුදල් ලබා ගැනීම, ඒක නිසා කැම්පේන් ෆයිනෑන්ස් බිල් එක මේ වෙන විට අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමැතිය ගත්තා. ඒ අනුව ඉදිරියේදී ඡන්දවලට මහජන නියෝජිතයන් විදිහට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට විශාල වගකීමක් පැවරෙනවා. මේ මුදල් වියදම් කිරීම සම්බන්ධව ජනතාවට වගකීම ඔවුන් වෙත පැවරෙනවා. ඒ වගේම දේශපාලඥයින්ගේ සහ නිලධාරීන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳව විශාල චෝදනාද සමාජයේ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන එක හේතුවක් බවට පත් වෙලා තියෙනවා. 1973 වත්කම් සහ බැරකම් ප්‍රකාශය පනත ඉතාම යල්පැන ගියපු පනතක්. ඒක නිසා අල්ලස් දූෂණ පනත කොමිසමට, අපි අලුතෙන් යෝජනා කරන කොමිසමටම ඒ දූෂණ විරෝධී පනතට ප්‍රතිපාදන ඇතුළත් කරලා තිබෙනවා. වත්කම් සහ වගකීම් පිළිබඳව ප්‍රකාශන ලබා දෙනවා විතරක් නෙවෙයි, ඒවා පිළිබඳ නිරන්තර පරීක්ෂණ පවත්වන්න දේශපාලඥයෝ නැත්තම් නිලධාරීන් කොහොමද මේ වත්කම් ලබාගෙන තිබෙන්නේ, ඒ පිළිබඳව වගකීම කෙසේ විය යුතුද යන්න සම්බන්ධව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අධිකරණ අමාත්‍යාංශයේ විදියට රටේ ජනතාවගේ විනය ආරක්ෂා කරන්න කොතරම් නීති හැදුවත් ඒ නීතිවලින් ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නීති ක්‍රියාත්මක කිරීම හරියට සිද්ධ වෙනවා නම් අර ප්‍රසිද්ධ ප්‍රකාශයක් තිබෙන්නේ implementation of law is more important than making of them. හදන එක නෙවෙයි වැදගත් වෙන්නේ, නීතිය ක්‍රියාත්මක කිරීම. නිසා අද පහුගිය කාලේ පුරාවට ජනතාව විශාල කලකිරීම වලට පත් වෙලා තිබුණේ මේ නීතියේ ක්‍රියාත්මක කිරීමේ තිබෙන අඩුපාඩු සම්බන්ධව. මෙතෙන්දී නීතියේ ක්‍රියාත්මක කිරීමේ කියන එක මේ අධිකරණයේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට අපිට ලඟු කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය සභාවක ඉඳලා ජනාධිපති කාර්යාලය දක්වා, පාර්ලිමේන්තුව දක්වා නීති ආධිපත්‍ය යටතේ සිද්ධ වෙන්න ඕන. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කිරීමෙත් මේ හැම එකේම අවසාන අරමුණ අපි බලාපොරොත්තු මොකක්ද? නීතිය ආධිපත්‍ය. එතකොට මේ නීතිය ආධිපත්‍ය කඩා වැටෙනකොට රටේ ජනතාවගේ ජීවිතවලටවත් දේපළවලටවත් වග කියන්න කෙනෙක් නැහැ. සහතිකයක් කාටවත් නැහැ. අරාජික රාජ්‍යයක් බවට පත් වෙනවා. රාජ්‍ය කියන ආයතනය බිඳ වැටෙනවා. පහුගිය කාලේ එහෙම වෙමින් පැවතුණා. දැන් ඒක වළක්ව ගන්න තමයි අපි ඇත්තට වශයෙන්ම ඉදිරිපත් උනේ. දැන් අපි නීති සම්පාදනය කිරීම රටේ ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමයක්, සෞඛ්‍ය ක්‍රමයක් පවත්වාගෙන යාම යනාදී සිදු කළ යුතු දේවල්. හැබැයි ඒ සෑම දෙයක්ම සිදු කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ ආර්ථික ස්ථාවරත්වය. ආර්ථික ස්ථාවරත්වය කඩා වැටිච්ච රටක නීති ආධිපත්‍යය රකින්න බෑ අපිට. අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රමිතියකට ගෙනියන්න බෑ. එතකොට මේ නීති ආධිපත්‍යය කඩා වැටීම අද එක තැනක විතරක් නෙවෙයි වෙලා තියෙන්නේ, අද හැමතැනම වෙලා තිබෙනවා. මේ සම්බන්ධව ආර්ථිකය පිළිබඳව ගත්තම මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඊයේ දිනේදී Sunday Times පුවත්පත, ඉරිදා පුවත්පත පළ කරපු පත්‍රිකාවක්, පළ කරපු ප්‍රවෘත්තියක්. මේක අපි 100%ක්ම නිවැරදි කියලා අපි කියන්නේ නැහැ. නමුත් මේකේ විශාල ප්‍රතිශතයක්, ප්‍රමාණයක් මේක නිවැරදිව කරුණු ඉදිරිපත් කරපු බව මේනකොට පැහැදිලි. Sri Lanka is losing billions of dollars of much needed foreign exchange as a result of hoarding in earning overseas by exporters without expatriating it, going against the directive of central bank. According to a report compiled by an official think tank tracing illicit financial flows, corruption and illicit trade, Sri Lanka has lost staggering 53.5 billion during the past 12 years following this practice by parking money overseas. දැන් මේ වார்த்தාව අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ අපනයන සිදු කරන ව්‍යාපාරිකයන් පහුගිය අවුරුදු 12 දී අපනයන කරපු භාණ්ඩ සම්බන්ධව ලංකාවට එන්න ඕන. මුදල් ගෙනල්ලා නැහැ විශාල ප්‍රමාණයක්. එතකොට ඒ ගෙනාපු නැති මුදල් ප්‍රමාණය පහුගිය අවුරුදු 12 දී ඩොලර් බිලියන 53.5ක් කියලා කියනවා. අපේ රටේ තියෙන විදේශ ණය ඔක්කොම ගත්තම ඩොලර් බිලියන 52යි තියෙන්නේ. දැන් මේ කියන මේ වාර්තාව අනුව මේ බිලියන 53 ලංකාවට ආවනම් මේව අපේ රටේ සල්ලි, මේ රටේ ජනතාවට අයිති සල්ලි. කවුරු අපනයනය කරත් මේ රටේ ජනතාවගේ ශ්‍රමය, දාඩිය, කඳුළු, ලේ මිශ්‍රවෙච්ච සල්ලි මේවා. එතන මේ මුදල් මේ රටේ ව්‍යාපාරිකයෝ අපි කියන්නේ හැම ව්‍යාපාරිකයටම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් යම් ව්‍යාපාරිකය කොටසක් විශාල වශයෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ පෞගේ අවුරුදු 12 තුල පිට රටවල් වල ලංකාවට එන්න ඕන ඩොලර් බිලියන 53 හංගල තියාගෙන ඉන්නවනේ. එහෙ වෙන වෙන ව්‍යාපාරවලට ඒවා යොදවනවා. එතන මේ රටේ ද ව්‍යාපාරික ප්‍රජාව අපේ රට වෙනුවෙන් මේ යුතුයකම ඉටු කරනවාද? සමහර වෙලාවට රජයේ නිලධාරියෙක් වෙනත් කෙනෙක් ලක්ෂ 5ක 10ක හෝරකමක් වංචාවක් පිළිබඳව අපි විශාල වශයෙන් මාධ්‍ය ප්‍රචාරණය දීලා කතා කරනවා, ඔහුට විරුද්ධව නඩු පවරනවා, අප දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා, අවුරුදු 5 10 හිරේට යවනවා. හැබැයි මෙතන බලන්න ඩොලර් බිලියන 53ක් මේ කියන විදිහට මේක 100%ක්ම නොවුනත් මේක විශාල ප්‍රමාණයක් මේ සත්‍යතාවයක් තියෙනවා. Central Bank says that exporters are estimated to have hoarded nearly a staggering $3 billion earning overseas without repatriating last year. එතකොට ගිය අවුරුද්දට බිලියන 3ක් එවලා නැහැ කියලා තමයි මේක කියන්නේ. අපි මේ දැන් IMF එකේ හිඟාකාගෙන යන්නේ ඩොලර් බිලියන 2.9ක් අවුරුදු 3-4ක කාලයකට දෙන්න කියලා. හැබැයි මේ කියන විදිහට අපිට එන්න ඕන අපේ රටේ ජනතාවගේ ලේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු ඩොලර් බිලියන 3 අපේ ව්‍යාපාරිකයෝ පිට රටවල් වල අංගගෙන තියන් ඉන්නවා. ඒගොල්ලෝ එවෙන් වෙනත් ව්‍යාපාර කරනවා. The country has received $1,450 million of export earning in October 2022 and of it $1,199 million were hard goods and of this only $326 million was converted. එතකොට මේ ගෙනාපය වෙනුත් ඩොලර් මිලියන 1199ක් ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1450ක් රටට ගිය ඔක්තෝබර් මාසය ආවා. ඒකෙන් ඩොලර් මිලියන 1199ක් ඒ බාණ්ඩ ගැනීම සඳහාම වැය කරයි කියලා කියනවා. එතකොට රුපියල් වලට පරිවර්තනය වෙලා තියෙන ඩොලර් මිලියන 326යි. 326 කියන්නේ මේ එක්ස්පෝර්ට් කරපු මුදල් ප්‍රමාණයෙන් 23%යි. එතකොට 77ක් ආපහු ගියා කියලා තමයි මේ වාර්තා ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේව නිවැරදිද?
යෝජකතානායකතුමනි,
විමල් වීරවංශමතුමා,
අර අධිකරණ මැතිතුමා කියන කාරණේ ඉතා වැදගත්. නමුත් ඔබතුමා දන්නවා මේක අතීතයට බලපාන පරිදි බැරි වුණත් අඩුගානේ මේක මෙතනින් එහාට නොවෙන්න නම් කලින් මුදල් ඇමති රවි කරුණානායක මහත්තයා ඉන්න කාලේ ගෙනාපු විදේශ විනිමය පනතේ තිබිච්ච බලගතු පදනම නැති කළා. ඒකෙන් කළේ මාසහයකින් ගේන්න ඕනේ කියලා කිව්වා, නොගෙනාවොත් කරන දේ ඒකේ ඇත්තේ නැහැ. ඉතින් එතකොට දැන් කාටවත් නීතියට බයක් නැහැ. මේ උපයන විදේශ විනිමය අපරේණ කරුවන්ට බයක් නැහැ. කොහෙවත් වෙන බිස්නස් වලට දැම්මට කළු සල්ලි සුදු කරාට ඒ බයක් නැහැ. ඒ නිසා දැන්වත් මේ වගේ අර්බුදයක් තියෙන වෙලාවේ දැන් ඉන්දියාවේ තියෙන මේ නීතිය අපේ විදේශ විනිමය පනත බලවත් කරන්න ඕන. ඒ මාස 6 හරි කීය හරි ඇතුළත නොගෙනාවොත් කලින් තිබ්බ පනතේ තිබුණ අපරාධකාරී වරදක් හැටියට සලකලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. දැන් මහ බැංකුවට ඒ බලය නැහැ. අඩුගාණය දැන් ඔබතුමා කියන ඔය බිලියන 53 අපිට දැන් ගන්න බැරි වුණත් මෙතනින් එහාටවත් මේක වෙන එක නවත්තන්න අවශ්‍ය විදේශ විනිමය පනතේ සංශෝධනය කරුණාකරලා කරන්න. මට මතකයි වර්තමාන ජනාධිපතිතුමා මීට කලින් මුදල් ඇමති වෙලා ඉඳද්දි මිනි බජට් එක ඉදිරිපත් කළා. ඒකෙත් තිබ්බ සංශෝධනය කරන්න ලිස්ට් එකක්, පනත් ලිස්ට් එකක්. ඒතරත් විදේශ විනිමය පනත තිබ්බා. ඒත් මේ වෙනකන් ඒ පනත සංශෝධනයට පියවර ගන්නෑ. මන් දන්නේ මුල්‍යාර මුදලයකට කැමති නැද්ද කියලා. මොකක් වුණත් ඒක නිවැරදි කරා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු කමල් විරංශ මැතිතුමා,
තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා තව.
අපිත් අවිනාඩි 5ක් වැඩි කරන්න අපි ඒක ඇඩ්ජස්ට් කරලා දෙන්නම් ගරු කතානායකතුමනි.
හොඳයි.
ගරු විමල් විරංශ මැතිතුමා කියපු කාරණේ මම පිළිගන්නවා. මේ වෙන විටත් අපි ඒකට අවධානය යොමු කරලා තිබෙනවා. සාකච්ඡාවකුත් ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී ඒ සංශෝධන ගරු පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. එතකොට ගරු කතානායකතුමනි, දැන් මම මේ ඉදිරිපත් කළේ රටේ මේ නීති ආධිපත්‍ය කඩා වැටෙනවයි කියලා කියන්නේ මේ පොලිසිය පැමිණිල්ලක් දාපුවම පියවර ගන්න නැති එකවත් පොලිසිය ගිහිල්ලා මිනිහෙකුට පහර දීමක් පිළිබඳවවත් කාරණ විතරක් නෙවෙයි. ඒවා බොහොම මේ ඒව සරල දේවල්. රටක් කඩා වැටෙන්න බලපාන මේ වගේ ප්‍රබල ආර්ථික අපරාධ සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරන්නට ඒ පිළිබඳව. දැන් මේ සම්බන්ධව මහා බැංකුව වග කියන්න ඕන. පහුගිය මේ මේ කඩාවැටීමට බලපෑවේ මහා බැංකුවේ තිබෙන පරිපාලනීය දුර්වලකමේ කියන එක පිළිගන්නවා. ඒ වගේම විමල් විරංශ මහත්මයා කරු මන්ත්‍රීතුමා කෝ වගේ නීතිය වෙනස් කිරීම බලපාපු බවත් පිළිගන්නවා. හැබැයි මේ සම්බන්ධව කවුද වගේ කියන්න ඕන? ද ජනතාව අවසාන වශයෙන් ඇඟිල්ල දික් කරන්නේ මේ 225ට. ඒ 225ට ඇඟිල්ල දික් කිරීමේ සාධාරණයක් තියෙනවා. ඔව්. ඔය දැන් මහා බැංකුව විසින් මේ පිළිබඳව වාර්තා කැඳවලා තියෙනවා. ප්‍රධාන එක්ස්පෝර්ටර්ස්ලා 100කගෙන් කැඳවලා තිබෙනවා වාර්තා. එතකොට ඒ වාර්තා වලින් දැනට වාර්තා කියන්නේ ඒගොල්ලන් පිළිබඳ සාරාංශය, ඒගොල්ලන් එක්ස්පෝර්ට් පිළිබඳව. ඒ එයින් දැනට ලබා දීලා තියෙන්නේ 57ක් විතරයි. ඒ කියන්නේ අනිත් ප්‍රමාණය දීලා නැහැ. හැබැයි ඒ දීලා තියෙන 57 දෙනාගේත් වාර්තා සම්පූර්ණ නැහැ. එතකොට ඉතිරි ප්‍රමාණය දෙන්නෙත් නැහැ. ඉතින් ඒකෙන්ම පේනවා මේගොල්ලන් සත්භාවයෙන් කටයුතු කරන්නේ නැහැ කියලා. දොර මේ රටේ ආර්ථිකය විනාශකරනද මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මොනතරම් දායක වෙලා තියෙනවද? අපිට මේ ඩොලර් බිලියන 53 මේ රටට ගෙනල්ලා තිබුණා නම් අපිට 1 ඩොලරයක්වත් අද වෙනකොට පිට රටට ණය නැහැ. හැබැයි කවුද මේක කරේ? අපි දන්නවා මේවා කරපු කම්පැනි වල මහා පරිමාණ ව්‍යාපාරිකින්ගේ නම් අපි දන්නවා. හැබැයි අපිට සාධකයක් සාක්ෂියක් නැතුව නිල වශයෙන් තහවුරු කරන්න නැතුව අපි ඒක කියන එක සාධාරණ නැහැ. අනිත් එක අපි මේක මෙහෙම කිව්වයි කියලා සියලුම ව්‍යාපාරිකයෝ මේකේ චෝදනාව බාර ගන්න ඕනත් නැහැ. මේ වැරදි කරපු සමාගම් සම්බන්ධව විතරයි ව්‍යාපාරිකයෝ පිළිබඳව විතරයි මේ කතා කරන්නේ. ඒකම මම මීට පෙරත් කිව්ව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රමාණයෙන්
ඔබතුමා කිව්ව කියලා සියලු කරුණු සත්‍යයි. ඒක ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේක අඳුනගෙන තිබීම ගැන තව කාරණයක් තියෙනවා ඔබතුමා. දැන් මේ වෙනකොට ලංකාවේ තියෙන අපනයන සමාගම් හා විදේශීය නිමුපේන සමාගම් වෙනත් රටවල සමාගම් අලුතින් සංස්ථාපනය කරලා ප්‍රොෆිට් එක එහෙ පාක් කරන ස්වභාවයක් තියෙනවා. ප්‍රොෆිට් පාකින් කියන එක මං හිතන්නේ අරටත් වඩා වැඩි බලපෑමක් මේකෙයි. ඒතර අන්තිමේ අපට ඇනවුම හැටියට එන්නේ ඒ සමාගමෙන් අපට ලැබෙන්නේ කොස්ට් එක විතරයි. ඒ සමාගමට තමයි මුළු මුදල වෙන රටකින් ලැබෙන්නේ. ඒ නිසා අලුත් සංකල්පයක් ව්‍යාපාරිකව හදාගෙන තියෙනවා ප්‍රොෆිට් මාකින් කියලා. ඒක ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න
කැමතියි. ඒක සම්බන්ධව මම හොඳට දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම ඔබතුමාට ගරු පාර්ලිමේන්තුවේ මේ රටට උදාහරණත් එක්ක කියන්නම්. ඒ ඔක්කොම මේ අපරාධ කරන්නේ මේ රාජ්‍ය ආයතන. උදාහරණයකට ගත්තොත් ආයෝජන මණ්ඩලය. ආයෝජන මණ්ඩලය ඇති කරගත් එක හොර ගිවිසුමක්, වංචනික ගිවිසුමක් නිසා මේ රටේ අපිට අහිමි වෙන බද්ද විතරක් බිලියන 100යි. බිලියන 100ක බද්දක් අහිමි කරගෙන තමයි අපි හොරන රිජිඩ් ටයර් කම්පැනිට ලබා දුන්නේ ගිවිසුම අසංකරේ BUI එක. එතකොට මේ BUI එකට අපි මේ ගිවිසුම අපේ කැබිනට් මණ්ඩලය අනුමත කරේ නැහැ. නමුත් ඒකට හිටපු මලිස් සමරික්‍ර ඇමතිතුමා ආයාචනය කරලා අවසානයේ අනුමත කරා. අනුමත කරේ කොහොමද? මිලියන ඩොලර් මිලියන 75ක ආයෝජනයක් කරනවා නම් අවුරුදු 10ක බදු සමාවක් දෙන්නේ. එතකොට ඒ බදු ලබා දීම සඳහා ඩොලර් මිලියන 75ක් ආයෝජනය කරන්න ඕනේ. හැබැයි ඊට පස්සේ අපි ආදායම් පනත, දේශීය ආදායම් පනත 2017 අලුතෙන් ගෙනාවා. ඒකෙන් ගෙනාවට පස්සේ අපි කිව්වා ඩොලර් මිලියන 100ට වැඩි අයට දෙනවා මෙන්න මේ 100ක බදු ප්‍රතිලාභ කියලා. මේ 100ට ඩොලර් මිලියන 75 ව්‍යාපෘතියේ ගිවිසුම BOI එක වංචනිකව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැතුව ඩොලර් මිලියන 250ක් කියලා වැඩි කරලා අලුතෙන් ගිවිසුමක් අස්සම් කරා. අස්සම් කරලා ඩොලර් මිලියන 100ට වැඩි ගන්න පුළුවන් අර බදු ප්‍රතිලාභ ඒකට අයිති වෙන විදිහට ගිවිසුම අස්සම් කරා. හැබැයි ඒ ගිවිසුම අස්සම් කරලා ඒ සමාගම හදනකොට 60%ක ව්‍යාපෘතිය අවසන් කරනකොට ඩොලර් මිලියන 6යි වියදම් කරලා තිබුණේ. එතකොට ඒ ව්‍යාපෘති අනුව අපි බැලුවා කස්ටම් එකෙන් කස්ටෙක් ડોකියුමන්ට්ස් අනුව බලපුවාම ඒ ව්‍යාපෘතියට අනේ ඩොලර් මිලියන උපරිමේ 15යි. හැබැයි ඩොලර් මිලියන 15ක් වියදම් කරන සමාගමට ඩොලර් මිලියන 100කට වැඩි වියදම් කරනවායි කියලා අපි බදු ප්‍රතිලාභ දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පිළිබඳව අපේ පාර්ලිමේන්තුව කරුණු සොයලා බලන්න ඕන. දැන් රිජිඩ් ටයර් සමාගම කාටද අයිති, කොහටද අයිති? ස්ටිල් කෝපරේෂන් එකට. එතකොට ස්ටිල් කෝපරේෂන් එක දැන් කොහටද අයිති? ඒක ඩුබායි මෙරියට් එකට. එතකොට දැන් හම්බන්තොට සිමෙන්ති කම්මල කාටද අයිති? ස්ටිල් කෝපරේෂන් එකට. අන්තිමට අපි බදුසාන දීලා තියෙනවා අවුරුදු 10-10 සිමෙන්ති කම්හලට. අපි බදුසාන දීලා තියෙනවා ස්ටිල් කෝපරේෂන් එකට. අබදුසාන දීලා තියෙනවා රිජිඩ් ටයර් කම්පැනියට. මේ දීපු බදු ඔක්කොම බදුසාන ටික නතර වෙන්නේ ඩුබායි වල. ලංකාවට සතයක්වත් නැහැ. රිජිඩ් ටයර් සමාගමේ විතරක් අපිට අලාභය බද්ද බිලියන 100යි. මලක ඩොකියුමන්ට්ස් තියෙනවා. අපි මේකට අධිකරණයට නඩු ඉදිරිපත් කරා. හැබැයි අවසානයේදී වෙන වෙන දේවල් වුණා. එතකොට මේ මෙන්න මේ කවුද මේවා කරන්නේ? මේ රටේ හොරකම් කරන ව්‍යාපාරිකයෙක් ඉන්නවනම් ඒ හැම ව්‍යාපාරිකයම දේශපාලඥයෙක්ගේ රැකවරණ යටතේ ඉන්න කෙනෙක්. මේ දේශපාලන රැකවරණ යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි හොරකම් කරන්නේ. දේශපාලන රැකවරණ යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි මේ රටට විදේශ රටවලින් කුණු ගෙනල්ලා ගොඩ ගහන්නේ.
කාලය අවසන් වෙන කරු.
අවද්ද මේක අපි නතර කරන්නේ. අපි තවිනාඩි 5ක් ගන්නවා නියෝජ්‍ය ඇමතුමාගේ.
හොඳයි බොහොම සතුටුයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මූල්‍ය පාලනේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි හැමදාම ඇවිල්ලා හොරකම් ගැන කතා කරනවා, දූෂණ ගැන කතා කරනවා, ලිපිගනු 100-200 හදලා මාධ්‍යයට ගිහිල්ලා පෙන්නනවා මෙන්න මේවා මෙන්න මේ හොරකම් කුණයි කියලා. දැන් අර ඉදිරිපත් කරා නොයෙකුත් වංචාවල් නැහැ කියලා මේ කාරක සභාවල් වලින්. හැබැයි මේ හැමදාම කියනවා. 2007 මම වාර්තාවක් ඉදිරිපත් කරා බිලියන 300ක වංචා. මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරා මේක පාර්ලිමේන්තු වාර්තාවක් ඉදිරි පිළිගන්න කියලා. වාර්තාව පිළිගත්තා. මම යෝජනාවක් ඉදිරිපත් කරා ඒකෙන් ගනුදෙනු 16ක් යවන්න කියලා අල්ලස් කොමිසමට. අල්ලස් කොමිසමට යවුවා මේ පාර්ලිමේන්තු ඒකමතිකව සම්මත කරලා. ඒකට ගරු කතානායකතුමා විජම ලොකුබණ්ඩාර මැතිතුමා නියෝගයක් දුන්න සති දෙකෙන් දෙකට ප්‍රගතිය වාර්තා කරන්න කියලා. මුල මාසයක් දෙකක් කරා අද වෙනතෙක් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව අඩුගානේ මේ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරලා යවපු යෝජනාවට පරීක්ෂණයක් කරලායි කියලාවත් වාර්තාවක් මෙහෙටවල නැහැ. ඉතින් මේම අල්ලස් දූෂණ කොමිෂන් සභාව තියාගෙන මොකටද මේ වංචා දූෂණ ගැන අපි කතා කරන්නේ? ඉතින් ඒක නිසා පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මෙන්න මේව පිළිබඳව සොයලා බලන්න. මේ පොඩි හොරකම් ගැන පොඩි වංචා දූෂණ ගැන මං හොයන්නේ පැයි කියන්නේ කරන්න ඕන. හැබැයි මේ රට කඩා වැටෙන්න බලපාපු වංචා දූෂණ ගැන මේ පාර්ලිමේන්තුවේ කවුරුවක් කතා කරන්නේ නැහැ. ඒක තමයි මේකේ යථාර්ථය තියෙන්නේ. ඒක නිසා තමයි ජනතාව පාරට බැස්සේ. ඒක නිසා තමයි ජනතාවගේ වෛරය වෙන විදිහකට පිට කරේ. මේ පිළිබඳව මූල්‍ය ප්‍රතිසංස්කරණ කරන්න මේ පාර්ලිමේන්තුවේ රවුෆ් හැකින් ඇමතිතුමා, ඔබතුමත් මීට කලින් අධිකරණ ඇමතිවරයා විදියට හිටියා, මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ අපි වෙනම විශේෂ කාරක සභාවක් පත් කරන්න ඕන මේවට. මේ මූල්‍ය කණුදෙනු පිළිබඳව හොයන්න. දැන් අද වෙන විට තවත් තියෙනවා මේ ඉඩම් පිළිබඳව. ද රජයේ ඉඩම් මේ පරණ අර ගනුදෙනු සම්බන්ධව රජයේ ඉඩම් විශාල වශයෙන් නැවත වතාවක් ඒගොල්ලෝ ගන්න උත්සාහ කරනවා. ඒ විස්තර මම අනාගතයේදී ඉදිරිපත් කරන්නම්. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ අමාත්‍යාංශයේ විදියට නීති සම්පාදනය කිරීම අපි වගකීමකින් යුතුව අංග සම්පූර්ණ අපි ඒ කටයුතු කරමින් පවතිනවා. හැබැයි සියලු මේ ප්‍රශ්න විසඳන්න මේ රටේ වංචා දූෂණ නතර කරන්න
නලින් බණ්ඩාර මහතුමා
ඔබට අවසරය ඇතුව මොකද ඔබතුමා අර
කෙටියෙන් කියන ගරු මහතුමා කාලය
රිජිඩ් ආය සමාගම ගැන කිව්වා. මොකද මම නියෝජ්‍යපතිවරයා විදියට කටයුතු කරපු නිසා ඒක නිවැරදි කරන්න අමතුම අත්‍තර ඔබතුමාට කවුරු හරි වැරදි තොරතුරු දීලා ඒ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 170ක් වියදම් කරලා තියෙනවා. ඩොලර් මිලියන 15 කියන එක නම් සම්පූර්ණ බොරුවක්. මම හිතන්නේ පුතුවත්ට ගිහිල්ලා තියෙනවා නම් ඩොලර් මිලියන 15ෙන් හැරෙන්නවත් බෑ ව්‍යාපෘතිය. පුතුවා හරියට පොඩක් හොයලා බලන්න ඩොලර් මිලියන 170ක් මෙරට රිජිඩ් ආය සමාගම ආයෝජනය කළ දෙනවා එම ව්‍යාපෘතියට පමණක්. ඒක තුවා පොඩක් හොයලා බලන්න.
ඒ පිළිබඳව අපි හොයලා බලමු. මං කිය ඕක අපිට තනියෙන් හොයලා බලන්න බෑ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මේක සොයලා බැලීම කරන්නට ඕන පාර්ලිමේන්තුව. මොකද අපිට ලැබිච්ච වාර්තා අනුව තමයි මම කිව්වේ. අධිකරණයට ඉදිරිපත් වෙච්ච ලේඛන අනුව තමයි මම කරුණු ඉදිරිපත් කරේ. ඒක නිවැරදිම නොවෙන්නට පුළුවන්. හැබැයි මම කියන්නේ අවසානයේදී මේක ප්‍රතිලාභ ලංකාවට නැහැ. මේ ප්‍රතිලාභ විදේශීය රටකට කොහරි ගලාගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුව අවධානය යොමු කරන්නයි කියන කාරණය තමයි මම මතක් කරේ. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරියේදී මතුවෙන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම්. මම කතාව මෙතනින්ම අවසන් කරනවා.
බොහොම සිතේ ඔබතුමාට.